Honorable Nimal Lansa.
Garu Niyojya Karaka Sabhaputtumini, Itamat Vedagat Amatyansa Yak Pilibandhava Visheshayen Vividha Vishayan Thiyenawa E Amatyansa Yatate Mam Hitanne Ada Rate Thiyena Vedagathma Amatyansayak Kiyana Eka Tamai Mam Dakinne Mam Hitanne E Amathiwarayanta Rajya Amathiwarunta Mam Hitanne Visala Weda Kotasak Thiyenawa Idiriyedi Mam Hitanne Me Rate Arthika Vardhana Vegiye Wedi Karanna Rate Nishpadane Wedi Karanna Rate Apanayane Wedi Karanna Apanayane Wedi Karala Apanayana Anayana Geun Sese Adu Karaganna Me Rate Manda Poshane Nathi Karanna Wage Vida Itamat Wedagath Watinakam Walin Wedipura Thiyena Amathyanshaya Me Amathyanshaya Ara මං හිතනවා විශාල වැඩ කොටසක් කරන්න වෙයි මේ රටේ දැනට තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩනැගීම සඳහා දැනට තියෙන ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහා මම හිතන්නේ විශාල කාර්යභාරයක් කරන්න ඕන අමාත්‍යංශය. නමුත් අපේ ගරු මන්ත්‍රීවරු මේටි ඉස්සලා කතා කළා වගේ මේ අමාත්‍යංශයේ සඳහා සමහර වෙලාවට විශේෂයෙන් ධීවර අමාත්‍යංශය ගත්තම වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය මදි කියන එක තමයි අපි දකින්නේ. අනිත් පැත්තෙන් අයවැයලේඛනයේ 2019 ගත්තත් අපි ඒකේ දකින්නේ නැහැ මේ මෙතරම් වැදගත් අමාත්‍යංශයකට දීර්ඝ කාලන වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා කියලා. මොකද මේ අමාත්‍යංශයේ මගින් අර ගරු මහින්ද අමරවිර ඇමතිතුමා කිව්වා වගේ කොයි ඇමතිවරු වෙනස් වුණත් කොයි ලේකම්වරු වෙනස් වුණත් ජාතික ප්‍රතිපත්තියක් තුළ මේ අමාත්‍යංශයේ මේ රටට වැඩ කරන්න ඕන අමාත්‍යංශයක්. ඒ නිසා මේ සඳහා දීර්ඝ කාලන වැඩපිළිවෙලක් අදලා අද අවශ්‍ය මුදල් දෙන්න ඕන අමාත්‍යංශයක්. හැබැයි එහෙම වෙලා නැහැ කියන එක ඉතාමත් කනගාටුවෙන් වුණත් මේ ගරු උත්තරීත සභාවේ මතක් කරන්න ඕනේ. මොකද අපි දන්නවා මේ රටේ අපි ගත්තම 2014 දී මාගාව සංඛ්‍යාලේඛන තියෙනවා. ඒ සංඛ්‍යාලේඛන බලපුවාම ඉතාමත් පැහැදිලිව පේන දෙයක් තමයි මේ විශේෂයෙන් ධීවර කර්මාන්තය ගත්තම මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා පෞගේ අවුරුදු අතර ගත්තම 2014 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 535,000යි. හැබැයි 2010 වර්ෂය ගත්තත් මෙට්‍රික් ටොන් 531,000යි අඩු වෙලා තියෙන්නේ. මොකද මේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා අපි විවිධ උපක්‍රම යොදන්න ඕනේ. මම හිතන්නේ දිලිප දාචි මන්තුමා දන්නවා, රාජ්‍ය මන්තුමා ඉන්නවා. අපි මැරින් මේ 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 ෆිෂින් කරනවා වගේම ඇක්වාකල්චර් ජලජීවි ධීවර කර්මාන්තය සඳහා යන්න ඕනේ. මොකද අද ලෝකය අද මාළු නිෂ්පාදනය එන්න එන්න වැඩි කරගෙන තියෙන්නේ. මාළු අස්වැන්න, ඒ කියන්නේ තමන් දාලා අල්ලන මාළු අස්වැන්න වැඩි කර ගැනීම තුළින්, එහෙම නැතුව ස්වභාවිකව ඇදෙන මත්ස්‍ය නිෂ්පාදනය ඉලා ගැනීම තුළින් නෙමෙයි. ඒ නිසා අපි ඒ කවුරු ආණ්ඩු කළත් අපි ඒ කාර්යය සඳහා යන්න වෙනවා. මොකද අද මාළු පරිභෝජනය එන්න එන්න මම හිතන්නේ ලෝකේ වැඩි වේගනේ යන්නේ. ඒ නිසා අපි හිතනවා අපි ක්‍රමවත් හොඳ වැඩපිළිවෙලක් ඒ සඳහා අපි යෝජනා කරන්න, විශේෂයෙන් මේ අයවැය ලේඛනය තුළින්. මට පේන්නේ මේ ධීවර කර්මාන්තය දැකලා තියෙනවද කියලා. මා බෝට්ටු සඳහා යම් කිසි සානාධාර වැඩපිළිවෙලක් කළාට ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, මේ අපේ ධීවර කර්මාන්තය තුළ අපි දන්නවා සම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ දෙන යාත්‍රා 24,000ක් 30,000ක් තියෙනවා. එක් දින අවුට්බෝට් එන්ජින් තියෙන යාත්‍රා 24,000ක් 25,000ක් විතර තියෙනවා. ඊළඟ ඩේ දවසේ එක් දින යාත්‍රා කරන බෝට්ටු තව ගන්නවා තියෙනවා. මේ කිසිම දෙයක් සඳහා කිසිම වැඩපිළිවෙලක් මේ අයවැය ලේඛනය තුලින් යෝජනා කරලා නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ මුදල් අමාත්‍යතුමා මේ අපේ ඇමතිවරුන්ව ගෙන්නලා අදාසි යෝජනා ගත්තේ නැද්ද කියලා. විශේෂයෙන් අපි දැක්කා මේ මාළු නිෂ්පාදනය අඩු වීම තුළ ආනයනය වැඩි වෙලා. දැන් පෞගේ වර්ෂය තුළ කරෝල ආනයනය ගත්තාම කරෝල සහ වෙනත් ආනයනය ගත්තාම 2014ට සාපේක්ෂකව 2014දී මෙට්‍රික් ටෝන් 8,918 14,485. ඊළඟට අනෙක් ඒවා 9,895 2014දී මේ පාර 18,690. ඒ කියන්නේ මම කියන කාරණාව ඉතාමත් පැහැදිලිව පේනවා. මේ මත්ස්‍ය අස්වැන්න නිෂ්පාදනය වැඩි කර නොගැනීම නිසා අපිට පිටරටින් කරෝල වගේ දේවල් අපිට
විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා මම හිතනවා මට අමාත්‍යංශය ගැන ගොඩාක් කතා කරන්න තිබ්බත් ඒකට වෙලා නැති හින්දා මේ සභාවේ මේ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් ධීවර අමාත්‍යංශයට මේක එකෙල්ලේ චෝදනාවක් මම කරන්නේ නැහැ. මොකද අපේ පෝර්ට් සිටි ව්‍යාප්තිය නිසා මීගමු වත්තල ප්‍රදේශය තුළ මූදු කාදනය සිද්ධ වෙනවා. මූදු කාදනය නිසා පෝර්ට් සිටි ව්‍යාප්තිය තුළින් වැලි නැව් වලින් අරගෙන දාන එක ඊළඟට ගල් දාලා ඒ ප්‍රදේශ ආරක්ෂා කරන එක කරනවා. ඒක ඉතාමත් අපේ ස්තුතිවන්ත වෙනවා ඒ දීවර අමාත්‍යාංශයට සහ ඒ පෝට් සිටි ව්‍යාප්තියේ ඒ මුදල් ලබා දෙන ආයතන. නමුත් ගරු ඇමතිතුමනි, ඔබතුමාලා දන්නේ, ජනාධිපතිතුමා දන්නේ, පෞගිය 15-16 දින දෙකේ වත්තල ප්‍රදේශයේ ගල් දාලා මූදු කාදනේ වළක්වන්න ව්‍යාප්තිය කළා දීවර අමාත්‍යාංශයේ ඉල්ලීම පිට. කළේ පෝට් සිටි ව්‍යාප්තියේ කොන්ත්‍රාත්කාරයා. මේක සුපයිස් කළේ වෙල්ල සංරක්ෂණ දෙපාර්තමේන්තුව. රෑ 13:14 දවස් 14:15 දවස් දෙකේ ඒ ප්‍රදේශයේ උසට ගියා ප්‍රදේශයේ සාගර සිරිගම දීවර තොටුපළට අසල ඒ මිනිස්සු මඩුපල්ලි යනකන් ඉඳලා ඒ ගල් ටික දාපුවම අබලි ද්‍රව්‍ය අයින් කරනවා කියලා, අබලි ඒ කියන්නේ ගල් අබලි අයින් කරනවා කියලා ඒ පෝට් සිටිකේ කොන්ත්‍රාත්කාර මාත්‍යා ඒ ව්‍යාප්තිය දීලා වැලි කියුබ් 400 ගාණක් රැලි වෙන්න ඇදලා තියෙනවා. මාගාව සම්පූර්ණ ඒකේ සම්පූර්ණ මම අද ඇන්සර්ට් ගත කරනවා. විශේෂයෙන් ඒ සිද්ධිය 3:18 දින දුරකථනයෙන් ජනාධිපතිතුමා විශේෂයකට පැමිණිලි කරලා තියෙනවා. ඒ විමර්ශන නිලධාරියා 3:18 ග්‍රාම නිලධාරි මාත්‍යා අමුවිනු පැමිණි ඒ පිළිබඳ විස්තර ආලා තියෙනවා. ඊළඟට පොලිස් ස්ථානයේ පමුණුගමට 2019/3 මේක පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා. ඊළඟ නියෝජ්‍ය පොලිස්පති බස්රායට පළාත උතුරු කාර්යාලය සඳහා පැමිණිලි කරලා තියෙනවා. ඊට පස්සේ වෙරළ මේ පැමිණිලි කළ මේකට අදාළ සම්පූර්ණ ෆොටෝ ග්‍රාමසේක මාත්‍යා මේ සියල්ලක් කරලා තියෙද්දී පොලිසිය ස්ථානාධිපතිතුමාට මම දුරකථනයෙන් කතා කරලා ඇහුවා, මේ ඔරෙන් වැලි ගෙනිච්ච මේ වැලි ජාවාරයන්ව ඇයි මේ බැකෝ එක
අල්ලලා?
මට විනාඩියක් දෙන්න. එතකොට මෙතුමා කියනවා වෙරළ සංරක්ෂණයේ නිලධාරි මාත්‍යා ඇවිල්ලා මේ වැලි ටික ආපහු දහනවා කියලා මේ ප්‍රශ්නේ පැමිණිල්ල අයින් කරගත්තා කියලා. ඉතින් මම දන්නේ නැහැ හොරකම් කරපු භාණ්ඩයක් නැවත ගෙනල්ලා දාපුවම ඒ හොරකම නිවැරදි වෙනවද කියලා. ඒ නිසා අපේ ගමේ දීවර ජනතාවට මම හිතන්නේ වැලි කියුබ් එකක් තමන්ගේ අල්ලලා වත්තරක් දාන්න බෑ කියලා පැමිණිල්ලක් දාලා රිමාන්ඩ් කරනවා. හැබැයි වැලි කියුබ් 200 300ක් දාලා මේ වන වැලි ජාරම, වැලි මාෆියාව, වැලි ඔරුන්ගෙන් මේ දීවර අමාත්‍යාංශයෙන් නෙමෙයි මම දොස් කියන්නේ. ඔබතුමාලා මේක දන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා දන්නේ නැහැ. හැබැයි මේ පෝට් සිටි ව්‍යාප්තියේ ඉන්න කොන්ත්‍රාත්කාර මාත්‍යා, මේ ඒ ගමේ ඉන්න සමහර දේශපාලනඥයොත්, ඒ ගමේ ඉන්න සමහර ඒකට සම්බන්ධ වෙච්ච අය තමයි මේක කරන්නේ. ඒ නිසා ගරු ඇමතිතුමා මාර්ගයෙන්, ගරු කථානායකතුමා මාර්ගයෙන්, නියෝජ්‍ය සභාපතිතුමා මාර්ගයෙන්, ජනාධිපතිතුමාගෙන් සහ ගරු දීවර ඇමතිතුමාගෙන් ඉල්ලනවා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරලා මේ වැලි හොරකම් කරපු, වැලි ජාවාරම් කරන මේ වැලි මාෆියාවට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න කියලා ඉතාමත් ගෞරවණීය ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි හොන්රබල් හේසා විධානකි.
ගරු කාරක සභා සභාපතිතුමනි, අපේ නිමල් ලංසා ගරු මන්ත්‍රීතුමා කතා කරාට පස්සේ කතා කරන්න ලැබිච්ච එක හොඳයි. එතුමා අවසන් කරේ හොඳ මාතෘකාවකින්. නැත්නම් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රකාශයක් එතුමා අවසානයේ කිව්වේ වැලි හොරු වැලි ජාවාරම්කාරයෝන්ගෙන් මේක බේරලා දෙන්න කියලා. ගරු ඇමතිතුමනි, ඔබතුමාට ඒ ප්‍රකාශයට මම එකඟ වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට. අද මේ රටේ තියෙන මහා විශාල ඒකාධිකාරිය, මේ කෘෂිකර්ම ගැන කතා කරන්නේ මහා විශාල ඒකාධිකාරියක් හදලා මේක දේශපාලනඥයන්ගේ හයිය ශක්තිය අරගෙන ඉවෙලා මේ රටේ මහා විශාලම ජාවාරමක් වෙලා තියෙන මේ වැලි ජාවාරමට මම හිතන්නේ රටේ මුල් පුටුවේ ඉඳලා යටට යනකන් සම්බන්ධයි. ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර ආයතනයේ අවධානය යොමු කරනවා මේ ගරු හිටපු ඇමතිතුමා කරපු ප්‍රකාශ වෙනුවෙන් ලබා දිය හැකි ශක්තිය හය ලබා දෙන්න කියලා. අද විශේෂ කාරණාවල් රාශියක් කතා කරන්න ඕන අමාත්‍යාංශයක් මං හිතන්නේ අපේ වර්තමාන පාර්ලිමේන්තුවේ තියෙන මේ ආණ්ඩුවේ විශාලම අමාත්‍යාංශය මේක වෙන්න ඕන. විෂයපතියන් රාශියක්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පසු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා දීවර හා ජලජ සම්පත් සම්බන්ධ විශාල විෂය ශ්‍රේෂ්ඨයක් ආවරණය වෙන අමාත්‍යාංශයක් පී හැරිසන් ගරු ඇමතිතුමා. මම හිතන්නේ මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම, මේ රටේ දළ ජාතික නිෂ්පාදිතය වගේම රටේ ජාතික ආදායමේ ශක්තිය මොන තැනකට ගේනවද කියන කාරණාව පිළිඹු වෙන අමාත්‍යාංශයක්. ඒ නිසා මම හිතනවා අද මේ මතුවෙච්ච කාරණාවල් එක්ක අපි එකතු කරන්න ඕන යම් කරුණක් තියෙනවා. ඒ නිසා සාම්ප්‍රදායිකව අපි අවුරුදු ගණනාවක් තිස්සේ හොයලා බැලුවට පස්සේ මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ එක් එක් අමාත්‍යාංශ අමාත්‍යවරු අතර ඇවිල්ලා තියෙන වෙලාවේ ඔවුන්ගේ දක්ෂතාවය අනුව යම් යම් වෙනස්කම් කරා. අපි දැක්ක මීට පෙර දුමින් දිසානායක අමාත්‍යවරය, තරුණ අමාත්‍යවරයෙක් විදිහට එතුමාට පුළුවන් වෙනස්කම් රාශියක් කරා. හැබැයි සමස්තයක් විදිහට අද මේ කතා කරන මොහොත වෙනකොට කෘෂිකර්මයේ නියැලෙන මහා විශාල ප්‍රමාණයක් මේ රටේ ගත්තම කෘෂිකර්මාන්තයේ නියැලෙන විශේෂයෙන්ම වීගෝවිතැන්නේ නියැලෙන 102,000 ආසන්න පිරිස ගත්තම අදටත් අදටත් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඒ වීගොවිතනින් තමන්ට යැපුම් මට්ටමට ඉන්න පුළුවන් නැත්නම් එතනින් එහාට තමන්ගේ ජීවිතේ සරු කරගෙන ඊළඟ පියවරක් තියන්න පුළුවන් ආකාරයට මේ රටේ වීගොවිතන දියුණු වෙන්න මේ ඒ අවශ්‍ය නවීන ක්‍රමවේදයන් නවීන බීජ හඳුන්වා දීලා නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීලා යන ක්‍රමවේදයේ යම් වේගයේ අඩුකමක් තියෙනවා අපි විශ්වාස කරනවා අපි කියන්නේ පෙරතිබිච්ච පරිදිම වෙනවා කියලා. ඒ වගේම පහුගිය මේ ආණ්ඩුව තුල අපි දැක්ක තව කාරණාවක් අමාරුවෙන් මේ වීගොවියා ශක්තිමත් වීගෙන එනකොට විකල්පයක් නැතුව එක එක නව අදහස් නව යෝජනා ක්‍රියාත්මක කරන්න ගිහලා අපේ හාමුදුරුව මේ වෙලාව නැතත් මතක් කරන්න ඕනේ මේ ග්ලයිෆොසේට් තහනමක් ගෙනහලා මේ රටේ වීගොවියා ආපහු බිමට දැම්. ඒක හොඳ වැඩක්. හැබැයි මේ වැඩේ කරන්න එකට විකල්පයක් තියෙනවනේ. කොම්පෝස්ට්ද වෙන විකල්පයක් මොනවාරි හොයලා මේක රෙන්නේ නැතුව එකපාරට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති කිලිවිල්ලා කෙහෙල්මලක් ප්‍රකාශයටපත් කරලා රටවට ආරගෙන ගියා. අද හාමුදුරුවෝ ගැන කතා කරන්නේ නැහැ. වීගොවිතන සම්පූර්ණ පහුගිය අවුරුදු එකමාරේ කඩාගෙන වැටෙන කටයුතු. සා අපි හිතනවා යම් දැක්මක් එක කටයුතු කළ යුතුයි. මේ අමාත්‍යාංශය විසින් මොකද කෘෂි ආර්ථිකයක් එක්ක යැපිච්ච රටක් විදිහට අද ගොවියා ශක්තිමත් කරන්න ගන්න පියවර රජයක් විදිහින් මං හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පහුගිය කාල සීමාවම ගත්තම සමම හිතනවා හැරිසන් අමාත්‍යවරයාට හිතන්න හොඳ අවස්ථාවක් තියෙනවා මේක මෙතනින් එහාට මේ යන ක්‍රමවේදයේ අතික්‍රමණය කළා මේ ගොවි ජනතාවත් එක්ක කොහොමද මේ ගමන යන්නේ කියලා අවබෝධ කරගත යුතු කාලයක් තියෙනවා මම සතුරු වෙනවා මේ එතුමා ලබා දීපු විස්තර පත්‍රිකාවේ තියෙනවා එතුමාගේ අරමුණක් තුන වී ගොවි වී වගාවේ නිෂ්පාදන ඵලදායිතාවයේ ඉහළ නැම්වීම සඳහා යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කරනවා කියලා. ඒක හොඳයි. මොකද මම රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම වීගොවිතන බහුලව සිදු කරන ප්‍රදේශයක මන්ත්‍රීවරයෙක් ඉදිරියේ අපි දන්නවා පහුගිය මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා වීගොවිතනේ යෙදිච්චේ ගොවියාට තියෙන ආර්ථික ශක්තියත් අද නැහැ. දැන් පෝර ටික දෙන්න කවුරුත් කියගෙන. ඒක දේශපාලන ප්‍රකාශයක්නේ පෝර ටික දීපල්ල වීගොවියට කොහොම හරි පෝර ටික දීපල්ල කියලා වෙලා දේශපාලනික හයිය ගත්තට වැඩක් නැහැ. මේ වීගොවියා ශක්තිමත් කරන්න ඉස්සරහට අරගෙන යන්න පෝර ටික දීලා වැඩන්නේ. එතනින් එහාට ගොවියා අරන් යන්න පුළුවන් අමාත්‍යාංශර මහලොකු වැඩසටහනක් තියෙන්න ඕනේ නිසා අපි අවධානයට යොමු කරනවා දුමින්ද දිසානායකගරු ඇමතුමා නතර කරපු තැනින් එහාට හැරිසන් අමාත්‍යවරයා ගොවි ජන ප්‍රදේශයක අමාත්‍යවරයෙක් විදිහට අවශ්‍ය කටයුතු පියවර ගනී කියලා. ඒ වගේම මම මේ වෙලාවේ විශේෂ අවධානයක් යොමු කරනවා මේ අයවැය ගැන කතා කරා අපේ ලංස මන්ත්‍රීතුමා මුකුවත් වෙලා නැහැ මුකුවත් කෙරෙන්නේ නැහැ කියලා. හැබැයි එතුමාට කියනවා පෞගිය ඉතිහාසයේ පුරාවට කෘෂිකාර්මික ආර්ථික ගැන කතා කරාට මේ කෘෂිකාර්මික ගමම්මක ශක්තිමත් කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගත්තට අද මේ වෙනකොට අපිට හිතන්න පුළුවන් දෙයක් නවීන තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච ක්‍රමවේදයන්ට මේ අයවැය යම් සහන දීලා තියෙනවා. උදාහරණයක් විදිහට දඹුල්ල ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 5000ක මට මතක විදිහට 5000 50000 මට හරියට මතක නැහැ ප්‍රමාණයක මහා විශාල උෂ්ණත්වයට සහ ආර්ද්‍රතාවයට ඔරොත්තු දෙන ගබඩා පාසුකම් හදන්න. මේක තමයි වැදගත්ම කාරණාව. අපි මොන දේ කරත් සීතාකාරයි. මොකද හේතුව එවැනි ක්‍රමවේදයන්ට නොගියොත් අපිට බැරි වෙනවා මේ ලබා ගන්න පළ ටික නැත්නම් ඒ ප්‍රතිඵලයක් විදියට භාවිතා කරන්න. ඒ නිසා අපි හිතනවා මේ වෙනස්කම් එක ඉස්සරහට යන්න කෘෂිකර්ම මාත්‍යංශය නවීනත්වයට ගැලපෙන විදියට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ අර සේනා දළඹුවාගේ ප්‍රශ්නය ආපු වෙලාවේ අමුවේ අමාත්‍යවරයාට ගැහුවා. අමාත්‍යවරයා මේක ගෙනහල්ලා බෝ කරපු විදියට දේශපාලන වාසි ගන්න උත්සාහ කරා. මේ වගේ අවස්ථාවකදී අපි හිතන ජාතික වශයෙන් එකතු වෙන්න ඕන. අපේ රටේ කුෂ්කර්මයේ නැම්වීමේ අරමුණක් තියෙනවනම්, ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණක් තියෙනවනම්, සැබෑවට ගොවියට ආදරය කරනවනම්, මේ වගේ අවස්ථාවක කළ යුතු වන්නේ මේ වගේ ප්‍රශ්නයක් නැත්තම් පොදු ජාතික ප්‍රශ්නයේදී සියලු දෙනා එකතු වීම එවැනි හැකියාවක් උවමනාවක් අවශ්‍යතාවයක් අපි විපක්ෂෙන් දකින්නේ අපි ජේෂ්ඨ ඇමතිවරු සමහර වෙලාවේදී මේ වෙනුවෙන් හරිතන හිටගත්තත් මේ දේශපාලන කෝණයේ බලන වෙනස නිසා අපි දැක්ක පහුගිය දවස්වල හැසිරිච්ච විදිය. ඒ වගේම මම විශේෂයෙන්ම තව කාරණාවක් මතක්
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඖකාරක සභා සභාපතිනි අපි පහුගිය කාල සීමාවේ කුසිකාම්මේ නංවා සිටවන්න රටක් විදිහට ගත්තේ ක්‍රියාමාර්ග මොනවද කියලා ගත්තොත් එimhe විශේෂයෙන්ම අපිට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. ඒ වැරදිච්ච තැන් විදිහට තමයි කාරක සභා සභාපතිතුමනි වැව් වමුණු ටික අපි සුද්ධ කරලි විල්ලා රොම් මඩිවත් කළා කුෂිකර්මයට සහයෝගය දෙන්න පුළුවන් විදිහට හදලා දෙන්න බැරි වුණා. දැන් අද මේ අයවැයෙන් වැව් වමුණු 1500ක් නවීකරණය කරලා ගොවියාට ශක්තියක් වෙන අවශ්‍ය වටපිටාව හදලා දිනවා. මේව තමයි වෙන්න ඕන. මේ 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 ක්‍රියාමාර්ග අරගෙන තමයි අපි ගොවිතැන දියුණු කරන තැනට යන්න පුළුවන් වෙන්නේ. එදා එහෙම වුණේ නැහැ. එදා ඉඩම් ගොඩ කිරීම. මම මේ දැන් මෙතන ඉන්නවාද කියලා බැලුවා ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා. පහුගිය කාල සීමාම කරේ කෘෂිකර්මයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම නේ. මම හිතන්නේ අපේ කරුව හිටපු ඇමතුමක් දන්නවා කොමසාරිස්වරයාගේ හිත ඇති පරිදි. මම වගකීමෙන් කියනවා එතුමාට හිතෙන හිතන විදිහට මේ සැරේ මේ රටේ කුඹුරු ඉඩම් ගොඩ කරන්න අවසරපත් දීලා මම හිතන්නේ මේ වෙනුවට අධිකරණයේ නඩු විභාග වෙනවා. ඉතින් මෙවැනි නිලධාරීන් එක්ක කටයුතු කරොත් මේ අහිංසක පුංචි මිනිහා බලාපොරොත්තු වෙන දඬ මේ කරන් යන්න බෑ. පුංචි මිනිහට හයිය ශක්තියක් දෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙන්න බෑ. නිලධාරීන් අල්ලසට නැත්නම් වෙන වෙන හේතු වලට යටත් වෙලා මෙවැනි තීන්දු ගන්න මුල්පුටුවල නිලධාරී හිටියොත් එහෙනම් මම හිතන්නේ ඇමතුමා මොනතරම් ඌමනාම් වැඩ කරක් මොනතරම් කැපවීම කරත් ඔබ බලාපොරොත්තු වෙන්නේ සැබෑව කරා යන්න බෑ. නිසා මම ඊතුන මට ලැබිලා තියෙන කාලයත් එක්ක තව වැඩි අදහස් දක්වන්න වෙලාවක් නැහැ. ගරු සභාපතිතුනි අවසන් කරනවා විශේෂයෙන්ම ඔබතුමාට බැවිලා තියෙන විශේෂේත්‍රය අනුව ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ පසු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මේ දවස්වල කිරිගොවියා ගැන ටිකක් අවධානය යොමු වෙලා තියෙනවා. මොකද ආනයිනි කිරි පිටිපිලවඳ ප්‍රශ්නයක් තියෙන හින්දා ලංකාවේ කිරි පරිභෝජනය දේශීයත්වයට නැඹුරු වෙලා තියෙනවා. මේක හොඳ අවස්ථාවක් මේ රටේ මිනිස්සුන්ට ඉස්සරහට එන්න හැකියාවක් දෙන්න. හැබැයි පහුගිය ඉතිහාසය අපි දැක්කා අපනයනය කරනකොට හරක් ටික එකක් දේශපාලන ලැච්චේ පැල්ලවිලා භාගයක් තමන්ගේ ගාව තියාගන්න. ඉතින් මං හිතන්නේ එහෙම පූර්වාදාසයක් දීලා මේ කිරිවලෙන් ස්වයං ප්‍රසති වෙනවා කියන කතාව කවදාවත් සැබෑවක් වෙන මම ගරු ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ විෂය පතේ ලොකු වුණාට ඔබතුමා දැනුම තියෙන අමාත්‍යවරයෙක්, ඔබතුමාට හොඳ පළපුරුද්දක් තියෙන අමාත්‍යවරයෙක්, මේ රටේ හොරුන්ගෙන් මංකොල්ලකාරයෝන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන විෂය පතයන් ගොඩක් තියෙනවා. අන්න ඒ විෂය පතයන් හරියව මේ රටේ ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන අමාත්‍යවරයෙක් විදිහට ඔබට හයි ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. මගේ
අදහස්
මම ඉතාමත් සතුටු වෙනවා. ලංකාවේ තියෙන ලොකුම අමාත්‍යාංශයේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පසු සම්පත් සංවර්ධන, වාරි මාර්ග හා ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැශේෂයේ යටතේ වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව මම ප්‍රථමයෙන්ම අතික ජනාධිපතිතුමාටත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අමාත්‍යාංශය රජරට ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ හැරිසන් ඇමතුමාට ලබා දීම පිළිබඳව විශේෂයෙන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ හිටපු අමාත්‍යතුමා වසන්තාලු හැරමැතිතුමා ඇතුළු ඒ හොඳ කණ්ඩායමකට මේ අමාත්‍යාංශ භාර දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම තවත් ස්තුතියක් මම පළ කරන්න ඕනකම තියෙනවා අපේ පී හැරිසන් ඇමතුමාට. මොකද මෙතෙක් කාලයක් මේ රටේ ක්‍රමවේදයේ තිබුණේ ternary නියෝජ්‍ය කාර්යසභා සභාපතිතුමනි ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්තිය මාරු වෙනවා. ඇමතිවරු මාරු වෙනකොට ප්‍රතිපත්තිය මාරු වෙනවා. මේ කොච්චර හොඳ වැඩක් වුණත්, කොච්චර හොඳ ප්‍රතිපත්තියක් වුණත් තමන්ගේ නම ගෙනියන්න අලුත් ව්‍යාපෘති විදිහට බොහෝ දේවල් එකතු වීම නිසා තමයි 1948 නිදහසෙන් පස්සේ ආණ්ඩු රාශියක් තිබුණා, පක්ෂ රාශියක් ආණ්ඩු කරා. හැබැයි තාමත් අපි රට හදන එක ගැන කතා කරනවා. 48 ඉඳන් අපි වැඩ කරපු දේවල් අපි හරියට ප්‍රතිපත්තියක් ඇදුව කරා නම්, වැඩ පිළිවෙලක් ඇදුව කරා නම් අද මං හිතන්නේ මේ ආණ්ඩුව කරන්න වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මං ස්තුතිවන්ත වෙනවා හැරිසන් ඇමතුමාට. මොකද කෘෂිකර්ම අමාත්‍යාංශ අපි යහපාලන ආණ්ඩුව කාලේ අපි එකට එකතු වෙලා කතා බහ කරලා රට හැදීමේ අවශ්‍යතාවය වෙනුවෙන්, ගොවියා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ කරපු සියලු වැඩසටහන් මං හිතන ඔබතුමා කිසිම තහනමක් කරන්නේ නැතුව, වළක්වන්නේ නැතුව සමහර දේවල් ඒ නම් වලින්ම ඒ විදියටම ඔබතුමාගේ නායකත්වය ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මොකද රට හදන්න බොහෝ පක්ෂ කතා කරාට, රට හදන්න බොහෝ නායකයෝ කතා කරාට මම හිතන්නේ මේ අමාත්‍යාංශය ඒ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙන යන එක ප්‍රායෝගිකව පෙන්වීම පිළිබඳව මම විශේෂයෙන්ම ඇමතුමාටත් රාජ්‍ය ඇමතුමාටත් ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කරු අමාත්‍යතුමනි මම හිතන්නේ වී මිලදී ගැනීම ගැන කතා කරා. අපි තාම සතුටු වෙනවා වී මිලදී ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මේක තව ක්‍රමවත් කරලා ඒ වගේම ගොවියාට කඩනමින් මුදල් ටික ලැබෙන ක්‍රමවේදයක්. මොකද මට ඊයේත් කම්ප්ලේන් කීපයක් ආවා සමහර වී ටික ලබා දුන්නට මුදල් ටික ලැබෙන්න යම් දින ගණනාවක් යනවා කියන කාරණාව. ඒ නිසා කඩනමින් මුදල් ටික ලබා දෙන වැඩසටහනක් ඔබතුමාගේ නායකත්වයෙන් හැදුවනම් ගොවියා තවත් සතුටු වෙනවා. මොකද ඔබතුමා දන්නවා අපේ ගොවි මහත්තුරු ටික වී ටික වේලන්නේත් නැතුව සමහර වෙලාවට කුණු කොල්ලට වී ටික දෙන්නේ මුදල් වල තියෙන හදිස්සියෙන් මුත කඩේට ණය වෙලා නගරේ කඩේට ණය වෙලා මේ සියල්ලම ණය වෙලා තියෙන නිසා තමයි කුණු කොල්ලට වී ටික දෙන්න පුරුදුලා හිටියේ. හැබැයි දැන් ඔබතුමා ආණ්ඩුවෙන් මිලදී ගන්න නිසා ඒ මිලදී ගන්න වී ටිකට ඉතාමත් ඉක්මනින් මුදල් ටික ලබා දෙනව නම් ඒක තවත් ශක්තියක් වෙනවා. ඒ වගේම මම තවත් යෝජනාවක් කරන්න කැමති කරු අමාත්‍යතුමනි, ගොවි ජනතාවට අපි මම යහපාලන ආණ්ඩු කාලේ කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට ආරම්භ කරපු රක්ෂණාවරණය ලබා දීම. මම ඒක ඉතාමත් සාර්ථකව දැන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි එතනදී පළවෙනි අදියරේ අපට අවශ්‍යතාවය තිබුණේ භෝග වර්ග 5යි. හැබැයි අපේ දෙවැනි අරමුණක් තිබුණා මහා පරිමාණ වගාකරුවන්ටත් මේ රක්ෂණාවරණය හඳුන්වලා දෙන්න. හැබැයි මේක ආණ්ඩුවෙන් මුදලක් අපි ගෙවලා නෙමෙයි. අක්කර 5කට වැඩිය 10ක් කරන ඕනෑම කෙනෙකුට රක්ෂණ ක්‍රමවේදයක් මේ රටේ ඇතිකරන්න පුද්ගලික රක්ෂණ සමාගම් සමගත් කතා කරලා ආණ්ඩුවේ රක්ෂණ සමාගමත් සමගත් කතා කරලා මොකද ගොවියා හැමෝම වගාව කරන්න කලින් රක්ෂණය වෙන්න පුරුද්ද අපි ඇති කරා නම් වැස්සත් පෑව්වත් ආණ්ඩුවට බරක් නැහැ. ආණ්ඩුව චෝදනාවක් එන්නේ නැහැ. මේක අපට ඒ ගොවියන්ටම පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. ගොවියක් දන්නවා මම වියදම් කරන මුදලට මම රක්ෂණාවරණයක් සඳහා යම් මුදලක් වැය කරාට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ රක්ෂණාවරණය හරහා වන්දියක් ලැබෙනවා. වැස්සක් ආවත් පෑවුමක් ආවත් Tamante වන්දිය ලැබෙනවා. ඒ තුල ගොවියාගේ අපට මේ භෝගය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ගොවියා වැටෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ රක්ෂණාවරණයත් ඔබතුමා ඒ රක්ෂණ සමාගම් සමග කතා බහ කරන්න කියලා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම රක්ෂණ වන්දි ලබා දීමේදී අපි පහුගිය කාලය තුල ඉතාමත් කඩිනමින් වන්දි ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරා. නමුත් ඒකෙත් අධිර කීපයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. අපි මේක මෙෂර් කරන්නේ කොහොමද කියන කාරණාව. දැන් අපිට බැලූ බැල්මට තමයි අපි මයින්ඩ් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් බඩේරුඟු හේනකට ගියොත් යායකට මේ බඩේරුඟු යායේ අක්කර කීයක්ද කියලා සමහරලාට ඇස් මට්ටමින් තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි මේ සඳහා අඳුල්ලා දෙන්න යෝජනා කරා ඩ්‍රෝන් සිස්ටම් එකක් මගින් කුඹුරු ටික සියල්ලම කුඹුරු සහ ඒ සියලුම වගාබිම් අපි මොබයිල් ඇප් එකකට සිස්ටම් එකකට ගෙනල්ලා ඒ තුල පුළුවන්කම තියෙනවා මට අක්කර 5 නම් මගේ අක්කර 5 අපට හානිය කොහොමද කියලා අපට ඉතාමත් ඉක්මනින් තාක්ෂණය යොදාගෙන අපට බලන්න පුළුවන්කම තියෙනවා. ඒකත් මං හිතන ඉදිරියේදී ඔබතුමාලා අඳුන්ලා දීලා කටුත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මං හිතන්නේ කුඩා වැව් සංවර්ධනය. ඔබතුමා දන්නවා මං හිතන්නේ අනුරාධපුරේ විශාල වැව් ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරා. ඒ නිසා ඉදිරියටත් ඒ වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්නත් ඔබතුමාගේ නායකත්වය ලබා දෙන්න. ඒ වගේම එතරම්දී විශේෂයෙන්ම එල්ලංගා පද්ධතිය වලට අය ප්‍රමුඛතාවය ලබා දෙනව නම් මං හිතන්නේ එතකොට අර එක වැවක අපි බන්ට් එක හදනවා, එක වැවක අපි හොරවුව හදනවා, වැව හැදුවා කියලා අමාත්‍යංශ පොතේ ලයිස්තුවේ නම වැටෙනවා, ඊට පස්සේ අපි අවුරුදු 5ක් යනකම්වත් ඒ වැවකට මුදල් ටිකක් දාන්නේ නැහැ. හරි අපි එල්ලංගා පද්ධතියම හැදුවොත් එහෙම ඒ පද්ධතියම 100%ක් අවුරුදු ගාණක් යනකම් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් එක් වැඩසටහනක් මම ඔබතුමා දන්නවා ඇති, ලංකාවට බීජ ගේන්න පමණක් මං හිතන්නේ අපි වැය කරනවා බිලියන 2ක් හරි 4ක් හරි මුදල් ප්‍රමාණයක් වැය කරනවා. මේ සියලුම බීජ ටික ගේන්න පිට රටින්. හරි මම කෘෂිකර්ම අමාත්‍යවරයා කාලේ ආරම්භ කරා බංග්ලාදේශ රජයත් එක්ක මහලු පල්ලමේ අපි බීජ නිෂ්පාදනය කරන්න අපි ගිවිසුමකුත් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුම මං හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් තියෙන අවසාන අධියරේ. ඒකත් ඔබතුමා ආරම්භ කරා නම් ඔබතුමාට මතක ඇති මට ඒ කාලේ මම ආණ්ඩුවේ ඉන්නකොට විපක්ෂෙන් මට බැන්නා මහලු පල්ලම වික්ක කියලා කිව්වා. මහලු පල්ල බංග්ලාදේශ රජයට දුන්නා කිව්වා. බංග්ලාදේශ රජයට පුළුවන් ද බීජ නිෂ්පාදනය කරන්න කියලා ඇහුවා. හැබැයි බංග්ලාදේශ රජයේ තියෙන සමාගම තමයි ඒ බීජ නිෂ්පාදනය අතින් ලෝකේ ප්‍රබලම ස්ථානයක් ගන්න සමාගමක්. ඒ සමාගමත් එක්ක අපි කරන්න උත්සාහ කරේ කරු අමාත්‍යතුමනි, අපේ ගොවියන්ට තාක්ෂණය ලබා දීලා අපේ ගොවිය හරහා තමයි බීජ නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ වැඩසටහන පිළිබඳව ඔබතුමා ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා පිළිලීමක් කරනවා. ඒ වගේම පළතුරු අපි පළතුරු ඛණ්ඩ කියලා කියනවා. ඛණ්ඩ කිව්වට අපි ගාව පළතුරු නැහැ. ඒ නිසා තමයි පළතුරු ගම්මාන වැඩසටහන අපි ආරම්භ කරේ. මම හිතන්නේ ඒකත් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියටත් මම හිතන්නේ මේ පළතුරු ගම්මාන මොකද අපි බොහෝ දෙනෙක් මේ රටේ හොඳ දේවල් කියලා කතා කරාට කරන වැඩපිළිවෙල ගැන අපි කවුරුත් කතා බහ කරන්නේ නැහැ. පළතුරු ඛණ්ඩ ඕනේ කියලා කියනවා. හැබැයි ඛණ්ඩ පළතුරු නැහැ. ඒ නිසා මේ පළතුරු ගම්මාන වැඩසටහනත් ඔබතුමා ශක්තිමත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම සිතමු කාන්තා සමිතිය මං හිතන්නේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒක දිගරු අමාත්‍යතුමනි සිද්දමු කාන්තා සමිතිය අපේ ප්‍රධාන අරමුණක් වුණා මේ කාන්තා සමිතිය සුබ සාධන සමිතියක් නෙමෙයි මේ කාන්තා සමිතියට පුටු එකතු කරන්න හට් එකතු කරන්න දෙන්න එපා ඒ සමිතියට කරන්න දෙන එකම දේ තමයි තමන්ගේ ගෙවත්ත වගා කිරීමත් එක්ක තමන්ගේ පෞල ශක්තිමත් කරන එක පදනම් කරගෙන තමයි අපි සිදමු කාන්තා සමිතිය ගොඩනැගුවේ එහෙම නැත්නම් ආයෙ පාරක් දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා පුටු 50ක් එකතු කරගන්නවා හට් එකක් එකතු කරගන්නවා යුම් පියුම් කට්ටලක් එකතු කරගන්නවා එතනින් ඒකේ අරමුණ නැති වෙනවා ඒ නිසා ඒ දේවල් නැතුව පෞල ශක්තිමත් කරන ආර්ථික ශක්තිමත් කරන වැඩසටහනක් තමයි අපි මේකේ මූලික ආරම්භය වුනේ ඒ නිසා මම කුසිකර්මය ගැන මීට වඩා කතා බහ කරන්නේ නැහැ වාරි මාර්ගයේ පැත්තෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මල්ලතෝය දැන් සුද්ධ කරන වැඩ ඔබතුමා නැවත වතාවක් ආරම්භ කරා ඔබතුමා දන්නවා මල්ලතෝය අපි පහුගිය කාලේ සුද්ධ කරේ නැත්නම් පහුගිය වර්ෂාවෙන් අනුරාධපුරයේ නගරය යට වෙනවා ඒකින් අපිට බේර ගන්න පුළුවන්කම ලැබුණා ඔබතුමා ඒ වැඩේත් කරගෙන අපි බොහොම ස්තුතියි ඒ වගේම පහළ මල්ලතෝය ජලාශය ඒකත් මම හිතන්නේ ඔබතුමා දන්නවා පහළ මල්ලතෝය ජලාශය නිර්මාණය වීමත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා වැඩි බිම් ප්‍රමාණයක් තන්තිරිමලයේ ප්‍රදේශයට ඔබතුමාගේ මාසනය දැන් එවගේ වගා නොකරන ජලය නොමැතිකම නිසා වගා නොකරන ප්‍රදේශ රසකට අප ජලය ගන්න පුළුවන්කම තියෙනවා. මොකද උස්සාන ජල යෝජනා ක්‍රමයක් හරහා ඒ ඇයට අපිට වතුර ලබා දෙන්න පුළුවන්කම තියෙන නිසා පහළ මල්ලතෝ ජලාශයත් ඒ අවශ්‍ය ගිවිසුම් ටික අත්සන් කරලා ඉතාමත් ඉක්මනින් ආරම්භ කරනවා හොඳයි කියලා යෝජනා කරනවා. ඒ වගේම යාන්ඔය ව්‍යාපෘති. යාන්ඔය ව්‍යාපෘති කරු අමාත්‍යතුමනි මම ප්‍රධාන වශයෙන්ම කිව්ව කාරණයක් තමයි අපි ව්‍යාපෘතියක් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගාණක් අපි වියදම් කරනවා. හැබැයි අපි එතනින් ඉවත් කරන කට්ටිය ගැන අපි වැඩි බලන්නේ නැහැ. අපි වන්දිය බොහොම සොච්චම් වන්දියක් තමයි දෙන්නේ. අපි ව්‍යාපෘතින පාර තාර දාලා හදනවා. හැබැයි ගම ඇතුලේ පාර බොරුළු පාර. අපි ඒ අයව ඉවත් කරනවා නම් අපි එයාට ඉන්න සුදුසු ගෙයක් ඒ පාරවල් ටික පහසුකම් ටික ඒ සියල්ලම අපි ලබා දෙන්න ඕනේකම තියෙනවා. ඒ නිසා මම ව්‍යාපෘතියත් සමඟ සාකච්ඡා කරලා ඒ සියලුම දේවල් ටික අපි අනුමත කරා ඒ නිසා ඔබතුමා ඒකත් හොයා බලන්න මොකද අපි ඒ අය තමන්ගේ ගෙදර ඉන්නකොට ගෙදර පොල් ගහෙන් ගෙඩිය කඩාගෙන කෑවා ගෙදර වත්තේ වගා කරගත් හැබැයි දැන් ඒ යාන්ව ව්‍යාපෘතියත් එක්ක මේ අලුත්ම තැනකට ගියාට පස්සේ ඒ අයට අපි ඒ පහසුකම් ටික ලබා නොදුන්නොත් ඒ අය බොහෝ පීඩාවට පත් වෙනවා ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාට සිහිපත් කරනවා ඒකත් බලන්න කියලා ඒ වගේම කුපනිස නෝනා සහ මහත්තුරු වෙනුවෙන් මම යෝජනා කරා ඩිප්ලෝමා පාඨමාලාවක් මොකද මේ අයට එදා අපි 94 ආණ්ඩුවේදී කෘෂිකර්ම පර්යේෂක නෝනලා මහත්තුරු විදිහට පත්වීම් ලබා දුන්නට ඔබතුමා දන්නවා සමහර වෙලාවට ඒ කෘෂිකර්මයේ පිළිබඳව තියෙන දැනුම 100%ක්ම තියෙනවද කියන එක. ඔබතුමා දන්නවා අදටත් අපේ ගම්වල සමහර වෙලාවට පැලයකට රෙඩක් හැදුනහම මේ පැලේ ගලවගෙන ගිහිල්ලා කඩේ මුදලාලිගෙන් තමයි යහන්නේ මේකට මොනවද ගහන්නේ කියලා. මේක මෙහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද කෘෂිකර්ම පර්යේෂණ නිලධාතුමා ඉන්නේ මේ දේ කරන්න. එයාගේ රාජකාරිය ඒක. එයාට පඩි ගෙවන්නේ ඒකට. හැබැයි එයාව අපි ශක්තිමත් කරේ නැත්තම්, එයාව අපි දැනුමෙන් පෝෂණය කරේ නැත්තම්, එයාට කරන්න පුළුවන් දේකුත් නැහැ. ඒ නිසා ඒ අලුතෙන් ගන්න අයට හරි ඒ කෘෂිකර්ම කුපනිසනෝනලා මහතුරු සියලු දෙනාටම ඩිප්ලෝමාවක් අපට ලබා දෙන්න පුළුවන් නම්, මේ බේසික් ටික කියලා දෙන්න පුළුවන්කම තියෙනවා නම්. මොකද මේ දැනුම තියෙන කීප දෙනෙක් දැනුම තියෙන පිරිස තමන්ගේ රාජකාරිය හරියාකාරවම කරනවා. හැබැයි දැනුම නැති එක්කෙනාට මේකට උදව්වක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමා හොයලා බලන්න කියලා අපි විශේෂයෙන්ම ඔබතුමා ඉල්ලීමක් කරනවා. ඒ නිසා කාලේ ඉවරයි
ප්‍රමිනිස්ටර්.
ඒ නිසා ඔබතුමාට අපි ඉල්ලීමක් කරනවා ඒ ගැනත් බලන්න කියලා. ඒ වගේම අවසාන වශයෙන් නැවත වතාවක් මම මතක් කරන්න ඕනේ අපි ඔබතුමාලා සියලු දෙනාම එකතු වෙලා මොකද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් වුණාට අද අපි විපක්ෂයේ හිටියට ඔබතුමාලා කරන සෑම හොඳ වැඩක් වෙනුවෙන්ම අපි හොඳයි කියන්න අපට ගැටලුවක් නැහැ. හැබැයි සමහරු බලාපොරොත්තු වෙනවා මේ විපක්ෂයේ හිටියාම හැම දෙයකටම විරුද්ධ වෙන්න ඕන කියන කාරණා. ඒක තමයි ඉතිහාස සිද්ධ වෙච්ච දේ. හැබැයි අපේ પરම්පරාවට මේ දේ වෙන්න ඕන කමක් නැහැ. අපේ પરම්පරාවට හොඳ විදියට දකින්නත් නරක විදියට දකින්නත් මේක තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා මේ මොන විදියට කවුරු තේරුම් ගත්තත් ඔය සමහරු මගෙනුත් අහනවා එක්සත් ජාතික පක්ෂයට යන්නද යන්නේ කියලා. නෑ අපි එක්සත් ජාතික පක්ෂෙත් එක්ක පහුගිය කාලේ හොඳ ගනුදෙනුවක් අපි ඇති කරගත්තා. වෙන තිබිච්ච වෛරය නැති වුණා, තරහව නැති වුණා, ක්‍රෝධය නැති වුණා. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ මැතිවරණ කාලේදී ප්‍රතිපත්තිමය විවේචනයත් ඒ මැතිවරණ ඉවර වුණාට පස්සේ කවුද ජයග්‍රහණය කරන්නේ, කවුද විපක්ෂයට යන්නේ, දෙගොල්ල එකතු වෙලා රටහදන යුගයක් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මේ සියලු උත්සාහය මේ සියලු සහයෝගය සියලු සුභපැතුම් සියලු දේම ඒ යහපත් විදිහට මේ රට හදලා අඩුම ධර්මයේ අපේ දරුවන් අනාගතේවත් සුභවාදී කිරීමනු. ඒ නිසා බුදුමාගේ අමාත්‍යංශය ඇතුළු අනිකුත් සියලුම හොඳ වැඩවලට ඒ ලබා දුන් සියලු සහයෝගය ලබා දෙන අපේ විපක්ෂයේ හිටියත් අපි කටයුතු කරනවා කියන කාරණා මතක් කරමින් හරිසන් ඇමතුමාටත් අලුහැර ඇමතුමා ඇතුළු අනිකුත් සියලුම රාජ්‍ය ඇමතුමාට නිර්දාරතුමා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මාන්‍යන ස්තුති.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. Honorable Minister Vasant Senanayak.
Garu Mulasan Ruda Mantri Tumani. Lovehi Pattani Shishtachar again api Salakana Vita apita matakwenne Greece, Egypt, Mesopotamia, China, Saha Bharate. Mema Shishtachar Bohomeyak ekineka ge anyonya balapayam walata lakvi ekineka ge aabhasayan walata lakkunu bawa ithihasajnayan apita pennawa denawa. ඉපැරණි ලෝකයේ වෙළඳ සංස්කෘතික ආගමික කේන්ද්‍රස්ථානයක් හැටියට ලංකාවත් ඉතාමත්ම ප්‍රසිද්ධ වෙලා තිබුණු රටක්. අපිටත් ඒ විදේශීය බලපෑම් විවිධ කාලවලදී මේ රටටත් තිබෙන්නට ඇති. එහෙත් අපට මාවේනික වූ ශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් මේ රටට තිබෙනවායි කියලා පෙන්වන්නට පුළුවන් ප්‍රධානම සාධක වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි අපේ ඉපැරණි වාපි සහ වාරි කර්මාන්තය. අපේ වාපි සහ වාරි සංස්කෘතිය ලෝයේ අද්විතීයයි. වාපි සහ වාරි ඉංජිනේරු නිර්මාණයන් ගැන කතා කරනකොට පුරාණ ශිෂ්ටාචාර එකකවත් මෙවැනි දියුණු වාපි ශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් කොහෙවත් අද වෙනකල් අනාවරණය වී නැත. 1948 නිදහසෙන් පසු එවගේම නිදහසටත් පෙර DSN නායක මහත්මයා මේ රටේ කෘෂිකර්ම අමාත්‍ය හැටියට කටයුතු කරන කාලේ කෘෂිකර්මාන්තේ නගා සිටුවීම එවගේම වාපි සහ වාරි කර්මාන්තය නටබුන් වෙලා ගිය ඒව නැවත අලුත් වැඩියා කරන්නටත් ආහාර සුරක්ෂිතාවය ඇති කරන්නටත් එතුමා විශේෂයෙන් කටයුතු කරා. අද එතුමාගේ නම මතක් කිරීම මට ඉතාමත්ම වාසනාවන්ත සිද්ධියක් හැටියට මම දකිනවා. මොකද එතුමා අද වගේ දවසක තමයි 1952 මාර්තු 22 වෙනිදා තමයි එතුමා නැති වුණේ. අද මම කතා කරන්නේ මාර්තු 22 වෙනිදා අවුරුදු 67කට පසු. ආහාර සුරක්ෂිතාවය ගැන එතුමා දැරූ ප්‍රයත්න ගැන කතා කරනකොට අපිට මේ අයවැයත් වැදගත් යයි සිතනවා. මොකද අද ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ගොවියාගේ අගහිගකම් ගැන තේරුම් ගත් මේ රජය මිලියන 35,000ක මුදලක් පොහොර සහන ආධාරය වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. අපි ඒ කෘතඥ පූරකව මතක් කරන්න ඕන. ඒ වගේම වාපිසා වාරි කර්මාන්තය ගත්තාම ලංකාවේ කොතරම් පුදුමයක්ද කොතරම් විශ්මයක්ද අවුරුදු 1000ක් 2000ක් ඉපැරණි මේ පද්ධති අදත් අපේ ජනතාව පෝෂණය කරනවා. ඉතින් ඒ පද්ධති අලුත් වැඩියා කිරීම නඩත්තු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් වෙනවා. ඒ සඳහා රොන්මඩ ඉවත් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 7500ක්ද වෙන් කරලා තිබෙනවා. අපි එයටත් අපේ ස්තුතිය එක්කහු කරනවා. කුඩා වැව් වැලමාර්ග සංවර්ධන සඳහා මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. එල්ලංගන පද්ධති හෙවත් කැස්කේඩ් සිස්ටම්ස් පිලිසකර කිරීම සඳහා තවත් මිලියන 200ක් වෙන්කොට තිබෙනවා. එමෙන්ම අපගේ ගොවීන්ගේ අස්වැන්න කලක් සිට විවිධ විපත්වලට ඔවුන්ගේ භෝග සහ ඔවුන්ගේ අස්වැන්න ගොදුරු වෙනවා අපි දුටුවා. ඉතින් මේ විපත් හඳුනාගෙන ඒවට ආරක්ෂක මාර්ගයක් යෙදීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහා ගොවි රක්ෂණ ඉතාමත්ම වැදගත් යයි අපි සිතනවා. මේ සඳහාද මිලියන 1500ක් ගොවි රක්ෂණය සඳහා වෙන් කර තිබීම ඉතාමත් වැදගත්. එහෙත් මේ වෙලාවේ අපි මතක් කර සිටිනවා අනිවාර්ය පූර්ණ රක්ෂණයක් තවත් වැදගත් වේ යයි අපි හිතනවා. මොකද අද ජල ගැලීම් සහ අලි උවදුරු වගේ උවදුරු වලින් රක්ෂණය වුවත් කෘමි උවදුරට රක්ෂණයක් නොමැති නිසා මෙයද ඇතුළත් විය යුතු යයි අපි සිතනවා. තවද අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව ගොවීන් මුහුණ පාන ප්‍රධාන ගැටලු බොහොමයක් තියෙනවා. එකක් තෙතමනේ, අනිත් එක ගබඩා පහසුකම් පිළිබඳ ප්‍රශ්න. ගබඩා පහසුකම් පිළිබඳව නම් මිලියන 400ක් වෙන් කරලා තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේවා ගබඩා පහසුකම් ගංවලට, ඒ වගේම කමත් සහ ඩ්‍රයර් පහසුකම් වගේ දේවලුත් අපේ ගංවලට ලැබුණොත් මං හිතන්නේ ගොවි මහතුරුන්ට මීට වඩා ලොකු සහනයක් ලැබෙනවායි කියලා. ඒ වගේම අද අපේ දිස්ත්‍රික්කයේ අස්වැන්න වේලන්නේ බොහෝ අවස්ථාවලදී මහපාරේ. මේන් ගොවීන්ට විතරක් නෙමෙයි මහජනතාවට, රියදුරන්ට, මගීන්ට මේ සියලු දෙනාටම ලොකු අපහසුතාවයක් මෙන්ම අනතුරුදායක සිද්ධීන් රාශියකටද මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වේ නිර්මාණය වෙලා තියෙන ගොවියට වෙන විකල්පයක් නැති නිසා වෙන විකල්පයක් හදලා දෙන මෙන් අපි ඉතාමත්ම කාරුණිකව මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. මගේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනෙකුට තවත් අවාසනාවන්ත ප්‍රශ්නයක් තියෙනවා. මේක අලි මිනිස් ගැටුම. මේ ඡේද වාචකයේ මිනිසුන්ට පමණක් නෙමෙයි අලින්ටත් ඒ විදිහටම බලපානවා. මේට ප්‍රධාන හේතු වෙන්නේ විශාල සංඛ්‍යාත වූ ගවයන් ගව පට්ටිකාරයන් විසින් ඒ වනාන්තර සහ වනජීවි කලාපවලට නිදහස් කිරීමයි. එම පට්ටිවල හදන බටුහඩක් යනුවෙන් හඳුන්වන එම දෙනුන්ගෙන් ඉතා අඩු කිරි ප්‍රමාණයක් දොවා ගන්න අතර දළ වශයෙන් එක් වැස්සියක්ගෙන් දිනකට කිලි ලීටර් එකක් හෝ දෙකක් වැනි සුළු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඊට සමගාමීව වනාන්තරවල හා වනජීවි කලාපවල තනකොළ උලාකමින් ඔවුන්ගෙන් සිදුවන හානිය ඉමහත්ය. මාංශ භාක්ෂිකයෙක් නොවන අලීන් ගැන අපි හිතනකොට උන්ගේ ප්‍රධාන ආහාර වෙන්නේ තන පිට්ටනිවල තියෙන තනකොළයි. ඉතින් මේවා උලා කෑමෙන් ඔවුන්ට ආහාර හිඟයක් ඇතිවීමෙන් තමයි ඔවුන් ගම් සොයාගෙන ආහාර සොයාගෙන එන්නේ. ඉතින් මේ තත්ත්වයට අලි වැටවල් වලින් විතරක් බඩගින්නේ ඉන්න අලීන්ව නවත්තන්න බැහැ කියන එක අපි අදහසක් හැටියට ඉදිරිපත් කරනවා. ඊශ්‍රායලයේ වැනි ජලය හිඟ රටවල් පවා අද ඉතා ඵලදායී ලෙස කෘෂිකර්මාන්තය මෙන්ම පශු සම්පත් ක්ෂේත්‍රයේ යෙදී සිටිනවා. කිරි නිෂ්පාදනය අතින් ඵලදායීතාව අතින් ඊශ්‍රායලය තමයි ලෝකයේ අංක එකේ රට දෙවනි තැනට ඉන්නේ නව ශ්‍රීලන්තය. දිනකට කිරි ලීටර් 50ක් පමණ නිෂ්පාදනය කරන්නට පුළුවන් වැස්සින් ගවයන් ඒ ඊශ්‍රායලයේ අද ඉන්නවා. අද යෝග්‍යම දේ අපේ ගොවි මහත්තුරුන්ටත් මේ ප්‍රමිතීන් අනුගමනය කරනවා නම් ඒ ගොවි මහත්තුරුන්ට වැඩි කිරි දෙන්නට පුළුවන් ඒ ප්‍රමිතියේ දෙනුන්
ගන්න හැකියාවක්
තියෙනවා නම් මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් යම් ප්‍රමාණයකට ලැබෙනවා. හැබැයි අපේ කිරි ගොවීන්ට ප්‍රාග්ධනයක් නැහැ මේක කරන්න. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පුහුණුවක් ලබා දෙන්න ඕනේ මේ සතුන් ගෙනල්ලා ඔවුන්ව හදන්න ලංකාවේ. ඉතින් මේකට ආණ්ඩුව මැදිහත් වුණා නම් අපිට යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජලය හා කෘෂිකර්මය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අද අපිට තියෙන්න ඕනේ. අද අපිට කිසිම ප්‍රතිපත්තියක් නැහැ ජාතික වශයෙන්. අපි අසල්වැසි ඉන්දියාවට නම් බොහෝ දේවල් වලට ජාතික ප්‍රතිපත්ති ඉන්දියාව හදලා තියෙනවා. අපිට පුරුදු වෙලා තියෙන සාම්ප්‍රදායික ලෙස ඒ පැත්තේ මේ පැත්තට ඇඟිල්ල දික් කළා, ඒ පැත්තේ මේ පැත්තට චෝදනා කළා, හැමදාම චෝදනා කරනවා මිසක් අපි ජනතාවගේ විශ්වාසය දිනාගත් සබාවක් ලෙස දීර්ඝකාලීනව රටට හොඳ වැඩපිළිවෙලක් හදන්නේ නැතුව, ඒ කියන්නේ දේශපාලන අවශ්‍යතාවය මූලික කරගෙන දේශයට අවශ්‍ය දේ මුල් කරගෙන නෙවෙයි කටයුතු කරන්නේ. මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ සභාවෙන් ජාතික ප්‍රතිපත්තිය සහ රට හෙට දින සුරක්ෂිත කරන්න සුභවාදී වැඩපිළිවෙලක්. මම හිතන්නේ එවැනි තත්ත්වයක් අපි යටි කරනකල් අපි සතුටු වෙන්න බෑ. අපේ වැඩවලින් රටට ඇත්තටම අපෙන් විය යුතු සේවාව වෙනවයි කියලා මම මේ කාරණාව පමණක් ප්‍රකාශ කරමින් මේ අවස්ථාවේදී කාලය ලැබී නිසා
බොහොම ස්තුතියි අමතිතුම. ගෞරව කවීන්ද්‍රන් කෝටිස්වර
සභைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்றைய கமத்தொழில் நீர்ப்பாசனம் மற்றும் கடத்தொழில் சம்பந்தமான இந்த விவாதத்தில் உரையாற்றுவதற்கான அந்த சந்தர்ப்பத்தை அளித்ததற்காக நன்றியை தெரிவித்துக் கொண்டு, இன்று இந்த நாட்டிலே மிகவும் முக்கியமான ஒன்றாக இருப்பது, நாட்டின் முதுகெலும்பாக இருப்பது விவசாயத்துறை. இந்த விவசாயத்துறையை சரியான முறையிலே நிர்வகித்து இந்த நாட்டின் பொருளாதாரத்தின் முக்கியத்துவத்தில் ஒரு பங்காக, இந்த நாட்டின் வருமானத்தில் ஒரு பங்காக மாற்ற வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. இந்த நாடு விவசாய நாடாக இருக்கின்றது. இந்த நாட்டிலே இருக்கின்ற மக்கள் கூடுதலான நபர்கள் விவசாயிகளாக இருக்கின்றார்கள். எனவே விவசாயிகள் விவசாயத்தை செய்து அதன் மூலம் வருகின்ற வருமானத்தை தங்களது வாழ்க்கைகளை நடத்துவதற்கு வருகின்ற அந்த வருமானம் அந்த மக்கள் மத்தியிலே போதாதிருக்கின்றது. இந்த வகையிலே அண்மையிலே நெல் உற்பத்தி, அந்த நெல் உற்பத்தி விளைச்சலானது மிக அதிகமாக காணப்பட்டது. அந்த விளைச்சல் அதிகமாக காணப்பட்டாலும் அதனை சரியான முறையிலே சந்தைப்படுத்தக்கூடிய வசதி இல்லாததால் அரிசி மாஃபியா மாதிரி நெல் மாஃபியாவும் உருவாக்கப்பட்டது. இதன் மூலம், இந்த நெல் மாஃபியா மூலம் விளைவு செய்யப்பட்ட அந்த நெல்லை சரியான விலைக்கு மக்கள் விற்க முடியாத அந்த துப்பாக்கிய நிலைக்கு தள்ளப்பட்டு மீண்டும் அவர்கள் விவசாயிகள் கடன் சுமையை சுமக்கின்றவர்களாக மாற்றப்பட்டார்கள். நெல்லை கொள்வனவு செய்கின்ற அந்த நிலையிலே நெல்லுக்கான அந்த நிர்ணய விலையை நீங்கள் நெல்லை அறுவடை செய்கின்ற காலத்திலே நீங்கள் அதனை அமுல்படுத்த வேண்டும், அல்லது நிரந்தரமாக நெல்லின் விலையை சரியான முறையிலே நீங்கள் அமுல்படுத்த வேண்டும். நீங்கள் இடைநடுவிலே நெல்லுக்கான விலையை நீங்கள் தீர்மானிக்கின்ற பொழுது ஆரம்பத்திலே நெல்லை அறுவடை செய்கின்றவர்கள் அந்த நெல்லை சரியான விலைக்கு விற்க முடியாமல் காலநிலை காரணமாக குறைந்த விலைக்கு, அதாவது நெல்லை கொள்வனவு செய்கின்றவர்கள் கொள்வனவு செய்யாமல் நெல் தேங்கியிருக்கின்ற ஒரு நிலையை உருவாக்குகின்றார்கள். இதன் மூலம் அவர்கள் ஓரிரு நாட்களின் மட்டும் அந்த நெல்லை அவர்கள் சேமித்து வைக்க முடியும். இரண்டு நாள் அல்லது மூன்று நாட்களுக்கு மேல் ஆகின்ற பொழுது அந்த நெல் பழுதடைகின்ற நிலை ஏற்படுகின்றது, களஞ்சியப்படுத்தக்கூடிய வசதியற்ற நிலை இருக்கின்றது. இந்த வகையிலே அந்த மக்கள் சரியாக அந்த நெல்லை விற்பதற்கு, அதனை பாதுகாத்து வைப்பதற்கு, களஞ்சியப்படுத்துவதற்கு நீங்கள் உரிய பொறிமுறையை நீங்கள் நடைமுறைப்படுத்த வேண்டும். இந்த பொறிமுறையானது அந்த நெல்லை உலர்த்துகின்ற அல்லது காய வைக்கின்ற ஒரு பொறிமுறையை ஏற்படுத்துவதன் மூலம் அந்த மக்கள் அந்த நெல்லை சேகரித்து சரியான விலையை எதிர்காலத்திலே சரியான விலையிலே அந்த நெல்லை விற்கக்கூடிய ஒரு சூழ்நிலை ஏற்படும். அதனை நீங்கள் கவனத்திற்கொண்டு அந்த உலர வைக்கின்ற அந்த இயந்திரங்களை அந்தந்த பகுதியில் இருக்கின்ற கூட்டுறவு திணைக்களங்களுக்கு நீங்கள் வழங்குகின்ற பொழுது, அல்லது கமநல நிலையத்துக்கு அதனை கொடுக்கின்ற பொழுது அந்த நெல்லை சரியான முறையிலே சேகரித்து வைக்க முடியும். அடுத்ததாக முக்கியமாக சிறு குளங்கள், அம்பாறை மாவட்டத்திலே மொத்தமாக 315 சிறு குளங்கள் இருக்கின்றது. அதிலே திருக்கோவில் கமநல சேவை உட்பட்ட பிரிவிலே 78 குளங்கள் இருக்கின்றது. ஆனால் இந்த குளங்களுக்காக ஒதுக்கப்படுகின்ற நிதி மிகவும் குறைந்த அளவாக காணப்படுகிறது. அந்த மாவட்டத்திலே 1/5 குளங்கள் அந்த பிரதேசத்திலே தான் காணப்படுகின்றது. இந்த பிரதேசத்துக்கு ஒதுக்கப்படுகின்ற நிதி மிக மிக குறைவாக இருக்கின்றது. ஆகவே அமைச்சர் அவர்கள் இதனை கவனத்தில் கொண்டு மாவட்டத்துக்கு ஒதுக்கப்படுகின்ற நிதியிலே பெருமளவான நிதியை திருக்கோவில் கமநல சேவைக்கு உட்பட்ட பிரிவுக்குட்பட்ட குளங்களை புனரமைப்பதற்காக நிதியை நீங்கள் ஒதுக்க வேண்டும். அதேபோல் அங்கே கூடுதலான வீதிகள் காணப்படுகின்றது, அந்த வீதிகளை நீங்கள் புனரமைக்க வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. இந்த குளங்கள் கிட்டத்தட்ட 78 குளங்கள் அந்த பகுதியில் இருக்கின்றது. அது தூந்து போய் அது பாவிக்கப்படாமல் இருக்கின்ற ஒரு துப்பாக்கிய நிலைக்கு அந்த குளங்கள் தள்ளப்பட்டிருக்கின்றது. ஆகவே இந்த குளங்களை விசேடமாக புனரமைப்பதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும். மேலும் ஏனைய பிரதேசங்களிலும் காணப்படுகின்ற குளங்களை ஒருங்கிணைத்து அந்த விவசாயிகளின் வாழ்வாதாரத்துக்கான அந்த செயற்பாடை நீங்கள் முன்னெடுக்க வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. அது மட்டுமல்ல, உலக வங்கியினாலே சில பிரதேசங்கள் தெரிவு செய்யப்பட்டிருக்கின்றன. ஆனால் குறிப்பாக அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற நாவிதம்பள்ளி, திருக்கோவில், ஆலையடி ஓம்பு போன்ற பிரதேசங்களில் அந்த குளங்கள் புனரமைப்பதற்காக நிதி பின்னடைவதுடன் ஏனைய திணைக்களங்கள் அல்லது ஏனைய வங்கிகளூடாக வருகின்ற வேர்ல்ட் பேங்க் போன்றவற்றின் வருகின்ற உதவிகளும் அந்த பகுதிகளுக்கு கிடைப்பது மிகவும் அரிதாக இருக்கின்றது. இந்த நிலையை கருத்தில் கொண்டு நீங்கள் அந்த பகுதியில் உள்ள குளங்களை நீங்கள் புனரமைப்பதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்தில் நான் தாழ்வாய் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். மேலும் இந்த பகுதியில் இருக்கின்ற அடுத்ததாக இருப்பது நீர்ப்பாசனம். நீர்ப்பாசனம் சம்பந்தமாக அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற கரையோர பிரதேசங்களில் இருக்கின்ற குளங்கள், மூன்று குளங்கள் பெரிய குளங்களாக காணப்படுகின்றன. கஞ்சிகுடிச்சாறு, ரூபஸ் குளம் மற்றும் சாகாமங்குளம் என்கின்ற இந்த மூன்று குளங்களும் பெரிய குளங்களாக இருக்கின்றது. ஆனாலும் இந்த குளங்கள் புனரமைக்கப்படாமல் இருக்கின்றது. இந்த குளங்களை நீங்கள் சரியான முறையிலே புனரமைப்பு செய்வீர்களானால் அந்த பகுதியில் இருக்கின்ற 13,800 ஏக்கர் காணியை இரண்டு போகம் செய்யக்கூடிய விதத்திலே மாற்றக்கூடிய அந்த வாய்ப்பு இருக்கின்றது.
உறுப்பினர், 2 நிமிடம் இருக்கும் உங்களுக்கு.
ஆகவே நீங்கள் இதனை கருத்தில் கொண்டு அந்த பகுதிக்கு நீங்கள் நீர்ப்பாசனங்களை வழங்குவதற்காக, அந்த நீர்ப்பாசனத்தை மேற்கொள்வதற்கான அந்த குளங்களை கருத்தில் கொண்டு அதற்கான நிதியை நீங்கள் கூடுதலாக ஒதுக்க வேண்டும் என்று இந்த உயரிய சபையில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். மேலும் அமைச்சர் அவர்களிடம் நான் பல விண்ணப்பங்களை விண்ணப்பித்திருந்தேன். உங்களிடம் கூட நான் இது சம்பந்தமான ப்ரொப்போசலை நான் வழங்கியிருந்தேன். நீங்களும் எனக்கு உறுதியளித்தீர்கள். இந்த வரவு செலவு திட்டத்தின் ஊடாக நான் அதை செய்து தருவதாக உறுதியளித்தீர்கள். தயவுசெய்து அதனை கவனத்தில் கொண்டு செய்யும்படி மிகவும் தாழ்மையுடன் கேட்டுக் கொள்கின்றேன். இரண்டாவதாக, மீனவர் பிரதேசங்கள் கடத்தொழிலாளர்களை பாதுகாக்க வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. கடத்தொழில் மேற்கொள்கின்ற கடத்தொழிலை மேற்கொள்கின்றவர்களுக்காக வீட்டுத் திட்டங்களை அறிமுகப்படுத்துகின்ற பொழுது, அதனை அமுல்படுத்துகின்ற பொழுது அந்த பிரதேசத்தில் உள்ள அம்பாறை மாவட்டத்தில் உள்ள திருக்கோவில், காரதீவு, கல்முனை மற்றும் பொத்துவில் போன்ற பிரதேசங்களில், கரையோர பிரதேசங்களில் அந்த மீனவ குடும்பங்களுக்கான அந்த வீட்டு திட்டங்களை நீங்கள் அமல்படுத்த வேண்டும். அதற்கான முக்கியத்துவத்தையும் கொடுக்க வேண்டும். ஏனென்றால் அவர்கள் யுத்தத்தினாலே மிகவும் பாதிக்கப்பட்டவர்கள். 30 வருட யுத்தத்தினாலே அதிகளவான இழப்புகளை சந்தித்தவர்களாக இருக்கின்றார்கள். அது மட்டுமல்ல, விநாயகபுரத்திலே குறிப்பாக விநாயகபுரத்திலே கடத்தொழிலை மேற்கொள்கின்றவர்கள் தங்களது தோணி வலைகளை பழுதுபார்த்து இருக்கின்ற அந்த துறைமுகத்தை தற்பொழுது தனியார் ஆக்கிரமித்து கோஸ்டல் கன்சர்வேஷன் டிபார்ட்மெண்ட் அந்த எல்லைக்குள் கூட அவர்கள் வேலியை போட்டு அந்த மீனவர்களை மீன்பிடிக்கின்ற தொழிலுக்கு தடையாக இருக்கின்றார்கள். இதனை கருத்தில் கொண்டு அந்த திருக்கோவில் பிரதேசத்தில் இருக்கிற, குறிப்பாக விநாயகபுரம் என்கின்ற அந்த பிரதேசத்தில் இருக்கின்ற இடத்தை நீங்கள் கவனத்தில் கொண்டு அந்த மீனவர்களின் வாழ்க்கைக்குரிய அந்த வசதியை நீங்கள் செய்து கொடுக்க வேண்டும் என்று உங்களுடைய அன்பாய் தாழ்வாய் இந்த இடத்திலே நான்
முடித்துக்கொள்ள வேண்டும்.
மேலும் கால்நடை அந்த பகுதியில்
முடிக்க வேண்டும்.
கால்நடை மேய்ச்சலுக்குரிய அந்த வசதிகளை செய்து கொடுப்பதற்கான, அதாவது மேய்ச்சத்திரைக்குரிய காணிகளை நீங்கள் வழங்குவதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். குறிப்பாக மேய்ச்சத்திரை காணிகளான வட்டமடு, ரூபஸ் குளம் போன்ற காணிகளை கூட நீங்கள் அதற்கான பால் உற்பத்திகளை மேற்கொள்வதற்கு, அந்த மாடுகளை மேய்ப்பதற்குரிய அந்த வசதியை நீங்கள் ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்று இந்த சபையின் ஊடாக கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
ஹொனரபிள் மினிஸ்டர் பி ஹரிசன். ஓர்டர் பிளீஸ். ஹொனரபிள் ஹேசா விதானிகே வில் டேக் தி சேர்.
ගරු මූලාසනාරූඪ கரு மந்திரித்துமனி விசேஷமாக அததாவசே அப்பே அமாத்தியான்சே காரக்கசபா வச்தாவேதி மட கலிங் அதாஸ் தக்கப்பு கரு மந்திரித்துமனல் ஆண்டு பாக்சே வகே விபாக்சே ஜோன் செனவிரத்தம் எத்துமை வகேம் சமல் ராஜபக்ச ஹிட்டுப்பு எமத்துமை வகேம் அப்பே மஹிந்தயாப்பா அபிவர்தனம் எத்துமா ஹிட்டப்பு குஷிகார மெத்துமா இவாக மஹிந்த அமரவீர மெத்துமா துமிந்த திசாநாயக மெத்துமா எத்துளு மந்திரி துமல்லா கணனாவக் இத்தாமத்ம ஹொந்த யோஜனா கீப்பியக் மே அமாத்தியான்சி வேஷீர்தே திரிபத்கர இவகேம் அப்ப ஆண்டு பட்சே மந்திரி துமல்லா கணனாவக் எதுமல்லா அதாஸ் திரிபத்கர அப்பி ஹெமோம எகத்துவேலார் மே ரட்ட குஷிகார்மிக வத்திங் சக்தி மத்கரன் குணாங் அப்பி ஹெமோகிம பலாபுரத்துவ தேனே சம்பந்திங் சேலு அதஹஸ் குணுகரகன அடுபாடு வேலா தீரன் அங்கே சியல்ல சபுரலாய் வரல அப்பி ரட்டக் கேட்டியர் இசராட்ட யாயி தூக்கியன தன தமை அப்பி சியலு தினா இன்னி ஆண்டு பக்ஷத் விபக்ஷத் விசேஷம் கரு காரக சபா சபாபத்துமணி மந்த எக்கா முலதி சமஹராய் கிவ்வா மே குஷிகர்மாந்தேட்ட மே வர அயவேங் முதல் வெங்கலா நெஹை கேல் மங் ஏட்ட கதா மதக்கரண்ட கெமத்தி விசேஷம் ஆஹார சுரக்ஷித்தாவெனுவே மில்லியன் எக்தாஸ் பன்சீயக் ஏவகேம் போகிற சகனாதாரே அப்பி தீர்க வசியம் ஹெமதாம தினவா மில்லியன் திஸ் தேதாஸ் பன்சீயக் ஏவகேம குஷிகர்ம டிபார்ட்மெண்ட் மில்லியன் எக்தாஸ் தேசிய ஹத்த நாமையாக் கோஜன சேவா டிபார்ட்மெண்ட் மில்லியன் தேதாஸ் எக்கசிய திசத்தரக் ஏவகேம அமாத்தியான்சே யட்டத்தையத்தி அணிகுத்த ஆயத்தன சந்தா மில்லியன் ஹாரசிய திஸ்துனக் அயவாய யோஜனா கிரியாத்மக் கிரீம சந்தா தாத் மில்லியன துந்தாஸ் தேசிய ஹத்த பஹக் இவகேம குஷி குஷிகர்ம நவீகரண வியாபூர்த்தி சந்தா மில்லியன் எக்தாஸ் பன்சிய கெத்துல மில்லியன ஹத்தலிஸ் துந்தாஸ் எக்கசிய ஹத்தலிஸ் எக்கக் மே அமாத்தியான்சிட்டு லபாதில தீரும் விசேஷம் குஷிகர்ம சேஸ்திரே கத்தாம கரு காரக சபா சபாபத்துமணி மே சபாவை அதிவெச்ச பிரசனவலதி மதுவெச்ச காரணா சம்பந்தேங் அப்பி திகிந்திகட்டம கதாய கலைத்து காரணா கீப்பையாக் தேனும் அப்பிட ஹெமதாம தேனே வச விசேன் துற ஆஹார கோமத ரட்டே நிஷ்பாதனே கரான் மே சம்பந்தேங் அப்பி ஆண்டு கணனாவா ஹெமதாம கத்திகாவல் எதுனா கொய் விதியட வச விசேன் துற போகவார்க இவகேம கிருஷி ரசாயன திரவிய அடுவேம் பாவிச்சிக்கல ரட்டே ஜனதாவட்ட சௌக்கிய ஆரக்ஷித ஆஹார வேலா கிளபா கனிமே அவசியத்தாவே போ தூரட்டு தீனும் ஏ தாமத் ஏக ஹரியட கெரணவாத கேன பிரஷ்ய தீனும் மங்க ஏக கிவே கரு காரக சபா சபாபத்துவன் எக்தா சமசிய ஹத்தலிஸ் கணங்க உள்ள டிடிடி மலேரியா மருதனட்ட கெனாப்பு காலை இந்தலம் அது வினக்காம் புதுமால புதுமைவை சாமானிய கிருஷி ரசாயன திரவிய அவருத்தகர மெட்ரிக் டோன் ஹாரதாஹக்கட வெடி அப்பி கேனும் இவகேம கிளைபோசேட் தகனமட்ட கலிங் ஏக மெட்ரிக் டோன் அட்டதாஹக்கட வித்தர வெடி பிரமாணிய கெனலத்தியது ஹபே தான் கிரமிங் அடுவெலாத்தியனும் ஏத் மமக்கியான்னே தவ துரட்டா தப்பி மே விதிட்ட மே மகப்பொழுவ கிருஷி ரசாயன திரவியலின் தெத்கரணவாத கேன பிரசத்தியனும் அப்பி அமு அப்பி வச விசேன் துற ஆஹார கென கதா கரணும் வச விசேன் துற போகவர்க கென கதா கிருவாத் ஹபே வார்சிக்கவ மே மெட்ரிக் டோன் ஹாரதாஹ வெடி பிரமாணிய அப்பி அப்பி ஆஹார சமக முசுவே இவகேம தமை அப்பி ரசாயனிக போர வர்க்க சதா விசேஷம் அப்பி அவருத்தகட்ட கரு காரக சபா சபாபத்துமணி சாமானிய மெட்ரிக் டோன் லக்ச தொலஹகட்ட வெடிய ரசாயனிக போர வர்க்க ரட்டட கேனும் அப்பே மே ரசாயன போகர வர்க்கத்தைக்கு கிருத்திம போகர வர்க்கத்தைக்கு வார்ஷிக அப்பே மகப்பொலுவட்ட விவித விதியே சங்கட்டக விச அதிக சங்கட்டக இக்கத்துவேன் ஹேமனங் அப்பி அப்பி எகப்பத்தகேன் குஷிகர்மாந்தேங் சக்திமத் வேணவாத் வகேம அனிப்பத்தேம் வச விசேன் துற ஆஹார கென மீட்ட வெளிய சலகிலிமத் வேண்டும் எனிசா தமை மம விசேஷம் மேரட்டே குஷிகர்மாந்தே நியல்லாயின் ரிஜுவோ வக்ர சீயட்ட ஹத்தாவகட்ட வித்தர பிரமாணியாக சமஸ்த ஜனகானின் குஷிகர்மாந்தே ரிஜுவோ வக்ர விதியட்ட விவித அவஸ்தாவில் இதன் அவஸ்தா அப்பி தக்கலத்தி இனிசா மே சியால்லகம் இல்லானே தமண்ட பொழுவாங் ஆக்காரே තමන්ගේ ගෙවත්තේ වසවිසෙන් තොර ආහාර ටිකක් වගා කරගත්තොත් මං හිතන්නේ අපි එකක් රටක් හැටියට අපිට ඒ ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කෙරුවොත් සෞඛ්‍ය සම්පන්න පිරිසක් හැටියට අපිට ජීවිතේ ගොඩනගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් මේ වගේ අනිසි ප්‍රතිඵල අපිට හැමෝටම භුක්ති විඳින්න වෙනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. එහෙනම් ඒ කුෂිකර්මාන්තයේ අභියෝගයට මුහුණ දෙන්න අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි ගරු කාරක සභා සභාපතිතුමනි, මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලා කීප දෙනෙක්ම කිව්වා වීමිල දෙය ගැනීමේ ප්‍රශ්නය. සමහර තැන්වල අපි වී ගබඩා ඇරලා තියෙනවා. මම මේ සභාවේ මීට කලිනුත් කියලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටට ගත්තාම පොළොන්නරුව දිස්ත්‍රික්කේ අපි වී ගබඩා 27ක් ඇරලා තියෙනවා. දිසාපතිවරුන් අවශ්‍ය මුදලුත් ලබා දීලා තියෙනවා. ලංකාවේ වී ගබඩා 210ක් අපි දැනට විවෘත කරලා තියෙනවා. දැන් ඒ පහුගිය කාලවල අපි කෙලින්ම වී ඇලවී මණ්ඩලයට තමයි සල්ලි යවුවේ. හැබැයි ඒ කාර්යය තවත් පුළුල් කරන්න අපි වී ඇලවී මණ්ඩලයට විතරක් නෙමෙයි දිසාපතිවරුන්ට කිව්වා මේ පිළිබඳ සම්පූර්ණ අධීක්ෂණයක් කරන්න ඕන නිසා ගොවි සංවිධාන කැමති නම් වී ගන්න. ඒ වගේම පෞද්ගලික අංශේ වී ගැනීම සම්බන්ධයෙන් වෙනම සොයා බලන්න. ඒ වගේම සමුපකාර සමිති කැමති නම් ඒ දිසාපතිවරු තමන්ගේ කොට්ටාසවල වී මිලදී ගැනීම සඳහා ඒ අය උනන්දුවක් දක්වන තම සාර්ථක සමුපකාර සමිති තියෙනවනේ ඒ අයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දෙන්න. ඒ වගේම වී ඇලවි මණ්ඩලයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දෙන්න කැබිනට් මණ්ඩලය විසින් රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා. මං කියන්නේ මේ සීමාව මෙතනක් නෙමෙයි. මට අද උදේත් අපේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා. එතුමා කිව්වා වී ගබඩා ඇරලා තියෙනවා. ඇයි වී මිලදී ගැනීම කරනවද? ඒ තැන්වල තාම ගොවීන්ගේ පොඩි මැසිලි ගතියක් තියෙන ඇයි කියලා. හැබැයි මම පැහැදිලි කරලා දුන්න දැන් උදේ කතා කරපු සිඩ්නි ජයරත්න මන්තුමා කිව්වා පොළොන්නරුව දිස්ත්‍රික්කේ එතුමා කිව්වා තෙතවි මිටියක් රුපියල් 2000 ගානකට යනවා. සමහර ගොවි මහත්තුරු කල්පනා කරනවා තෙත පිටින්ම වීටික දුන්නොත් එයාට ලාභයි කියලා. හැබැයි ගරු කාරක සභා සභාපතිතුමනි ප්‍රායෝගික ප්‍රශ්නත් කීපයක් තියෙනවා. එකක් තමයි වී ඇලවි මණ්ඩලයේ නියමිත ප්‍රමිතියට වීටික වේලා ගැනීමේ ප්‍රශ්නයක් තියෙන එක අපි නොදන්නව නෙමෙයි. මොකද ඉස්සර නම් අපි ගොයන් කපලා දවස් 3ක් විතර ගොයම වේලෙන්න ඇරලා එතනින් පස්සේ කමතට ගොයන් ටික ඇදලා සමහරු කොළ ගොඩ ගහනවා. එහෙම නැත්නම් ගොයමේ පාගලා ඒ හරි ප්‍රමිතියට වෙයිලා තමයි වීටික ආපහු වෙළඳ පොළට යන්නේ. හැබැයි අද ඒ தත්ත්වය ඊට වැඩිය වෙනස්. අද අර එහෙම කොළ ගොයන් කපන යන්ත්‍ර මගින් කපලා ඒවලෙම ගෝණිවලට ඒ වීටික එනවා. ඒ වෙලාවෙම වෙළඳ ව්‍යාපාරිකයෝ කමතටම ඇවිල්ලා ගෙනියන. ඉතින් ගොවීන්ට මේ ප්‍රශ්නේ තියෙන නිසා මම අපි දැන් මහාවාරි මාර්ග ප්‍රදේශ ආශ්‍රිතව කමත් කීපයක් හදලා දෙන්න බලනවා ප්‍රායෝගික ඒ ක්‍රමේ සාර්ථකද කියලා බලන්න. ඒ වගේම තමයි අපි වී වේලන මැෂින් කීපයක් මං හිතන්නේ ගොවි සංවිධාන මට්ටමින් හෝ මේක ගොවි මහත්තුරුන්ට ලබා දෙන ක්‍රමවේදයක්. ඒක ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තියෙනවා ගරු සභාපතිතුමනි. සාමාන්‍යයෙන් ඒ ඩයර් මැෂින් එකක් දිගටම පාවිච්චි කරුවේ නැත්නම් දැන් එක කන්නේ සතියක් දෙකක් පාවිච්චි කරලා ඊළඟ අවුරුද්ද වෙනකොට ඒක හරියට ක්‍රියාත්මක කරුවේ නැත්නම් කාර්මික දෝෂ ඇති වෙනවා. මොකද විවිධ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉන්දියාව වගේ රටවල්වල ගෘහස්ථ වී වේලන යන්ත්‍ර ලබා දීලා තියෙනවා. අපි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමවේදයත් අපි අත්දා බලන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ මහින්ද යාප ඇමතිතුමා කිව්වා මේ කෘෂිකාර්මික අර ගොයන් කපන යන්ත්‍රවල හිගයක් තියෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගොවි සංවිධාන මට්ටමේ මංගල සමරවීර මැතිතුමාගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඒ අවශ්‍ය යන්ත්‍ර ගැනීමට ඉතාමත් අඩුපොලියක් යටතේ ගොවි මහත්තුරුන්ට ඒ සම්බන්ධෙත් අවශ්‍ය සහන ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මං හිතන්නේ මට කලින් දොමින්ද දිසානායක මැතිතුමත් ඒ වගේම මහින්ද අමරවීර මැතිතුමත් කෘෂිකර්ම ඇමතිවරු හැටියට මේ 2015න් පස්සේ එතුමන්ලා හොඳ වැඩපිළිවෙල් ගණනාවක් ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාත්මක කරපු හොඳ වැඩපිළිවෙල් ටික කිසිම වෙනස් කිරීමකින් තොරව අපි ඉදිරියට කරගෙන යන්නත් කටයුතු කරනවා. මොකද එතුමා දුමින්ද දිසානායක මැතිතුමා ආරම්භ කරපු සිතමු කාන්තා ගොවි සංවිධාන වැඩසටහන ඉතාමත්ම සාර්ථක කාන්තා සංවිධාන. අපි බලනවා මේ රටේ ජනතාව ශුද්‍රමූල බැංකුවල හිර වෙලා ඉන්න අය. ඒ ශුද්‍රමූල ණය යෝජනා ක්‍රමය මුදවා ගැනීමට ඉතාමත්ම සාර්ථක විදිහට ඒ කාන්තා සංවිධාන හරහා, සිතමු කාන්තා සංවිධාන හරහා ගොවි මහත්ම මහත්මීන්ට අවශ්‍ය ණය යෝජනා ක්‍රමයක් ලබා දුන්නොත් ඒක ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන් කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, මං දීවරාංශය ගැනත් පොඩ්ඩක් කතා කරන්නම්. විශේෂයෙන්ම මේ සභාවේ අපේ ගරු මන්ත්‍රීතුමල්ලා කීප දෙනෙක්ම නැගපු කාරණයක් තමයි දීවරාංශය ගැන විශේෂයෙන්ම මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිතර අපේ දීවර කර්මාන්තයේදී අපිට දැක ගන්න ලැබෙනවා. එක පැත්තකින් ඉන්දියන් දීවරයින් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරනවා, ඒ වගේම අපේ දීවර මහත්තුරුන් ඒ අය අපේ මුහුදු සීමාවෙන් එහාට ගිහිල්ලා විවිධ රටවල නාවික හමුදාවන්ට ඒ වගේම දීවර නිලධාරීන්ට හසු වීමෙන් ඇතිවන ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. දැන් මේ සභාවේදී මට මතකයි මාලදිවයිනේ සඳහා ගියපු දීවර බෝට්ටු හතරක් අත්අඩංගුවේ තියාගෙන ඉන්නවායි කියලා ප්‍රශ්න කීපයක් නැගුණා. ඒ සම්බන්ධයෙන් දැනටමත් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය සමග කටයුතු කළා. දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ අය ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම වෙලා දැනටමත් මේ මාලදිවයිනේ තියෙන දීවර බෝට්ටු හතර නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ දීවරයින් ටික මුදාහැරගෙන තියෙනවා. තව බෝට්ටු හතර සහ අනිකුත් දීවර උපකරණ ටික මුදා ගැනීමේ කටයුත්ත තමයි තියෙන්නේ. මං හිතන්නේ අපිට වැඩි දවසක් නොගිහින් ඒ කටයුත්තත් කරගෙන යන්න හැකියාවක් ලැබෙනවායි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, මං කැමතියි මතක් කරන්න විශේෂයෙන් වාරි අංශය ගැන කතා කෙරුවා. වාරි අංශයේදී අපේ මිත්‍ර දුමින්ද දිසානායක මැතිතුමා කිව්වා යාන් ඔය ව්‍යාපෘතිය ගැන. යාන් ඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලින් දැන් 75%කට වැඩිය අවසන් කරලායි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අප්‍රේල් මාසයේ අවසාන සතිය හෝ ලබන මැයි මාසයේදී අතිගරු ජනාධිපතිතුමා අතින් ඉදිරි යල්කන්න සඳහා අවශ්‍ය ජලය ලබා දීමට යාන් ඔය ව්‍යාපෘතිය. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි ව්‍යාපෘතිය වැඩ 100%ක් අවසන් නොවුනත් කොටසකට හෝ ජලය ලබා දීලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න පුළුවන් වෙනවා. වගේම යාන් ඔය ව්‍යාපෘතියේ ඉඩම් අහිමි වෙච්ච ඒ ගොවි මහත්ම මහත්මීන් සඳහා අවශ්‍ය ණයවන්දි ප්‍රදානය කිරීමත් දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මොකද මේක කරන්න තිබුණේ යාන් ඔය ව්‍යාපෘතියේ කලින් වැඩ පටන් ගන්න කලින් ඒවා සැලසුම් කිරීමේදී යම් යම් අඩුපාඩුකම් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ප්‍රමාද වුණත් අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන් සූදානම් කරගෙන යනවා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා මල්ලත්තොයේ ව්‍යාපෘතිය ගැනත් එතුමා කතා කෙරුවා. අපි කුඩා මල්ලත්තොයේ ව්‍යාපාරයේ තන්ත්‍රි මලෙන් හරස් කරලා විශේෂයෙන්ම විලච්චිය සහ තන්ත්‍රි මලේ ප්‍රදේශයේ ජලය ලබා දීමේ වැඩසටහන අපි ආරම්භ කරන්න දැන් උත්සාහ කරමින් යනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාගත් වහාම ඒ කටයුත්ත කරනවා. වගේම අපි බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතුය හරහා ඉදිකර ඇති පාලම් කීපයක් නිසා ඒ ඇල කොච්චර පිළිසකර කරත් ඒ අනුරාධපුර නගරයේ ජලයෙන් යට වෙන එක වළක්වා ගැනීම සඳහා ප්‍රධාන පාලම් තුනක් තියෙනවා. මං හිතන්නේ මේ අවුරුද්ද ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ඒ අවහිර වෙන පාලම් ටික ඉවත් කරලා අලුතෙන් පාලම් තුනක් ඉදිකරලා ඒ අනුරාධපුර නගරයෙන් වාර්ෂිකව ජලයෙන් යට වෙන තත්ත්වයේ මුදා ගැනීමටත් අපි කටයුතු කරනවායි කියන එකත් මම මතක් කරන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමාලාගේ ප්‍රශ්නවලදී ඒ සම්බන්ධයෙන් පැන නගුණු කරුණුත් එක්කම ඒත් එක්කම අපි ග්‍රාමීය ආර්ථික වැඩසටහන යටතේදී විශේෂයෙන්ම මේ රටේ අපි දන්නවා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න අවස්ථා ගණනාවකදී පහුගිය වාර කීපය තුළදී රජයක් හැටියට අපි උත්සාහයන් කීපයක් අරන් තියෙනවා. ඒ අයගේ ස්වශක්තියෙන් නැගී හිටීම සඳහා අවශ්‍ය සහන ලබා දීමටත් ඒ වගේම මෙවර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයන් රැකියා ඒ වගේම ඔවුන්ගේ අනෙකුත් කර්මාන්ත සඳහා ලබා දෙන්න පුළුවන් සහන ලබා දීමටත් කටයුතු රාශියක් කරන් තියෙනවා. මම හිතන්නේ අපිට ඒ කටයුත්තත් නිම කරගන්න ඉක්මනට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, මගේ ඉතුරු කාල සීමාවේ මම මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රශ්න සහ ගැටළු වලට පිළිතුරු දෙන්න අවස්ථාව සලසලා දෙමින් ඔබතුමියට මට මේ ඔබතුමා මේ මට ලබා දුන්නු කාලය වෙනුවෙන් මම ස්තුති කරමින් මම නවතින. බොහොම ස්තුතියි.